පිනතුනි මේ ධර්ම දේශනා මාලාව තුළින් අපි මේ දවස්වල සාකච්ඡා කරමින් හිටියේ උතුම් වූ කරණීය මත්ත සූත්‍රය. මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මීට කලින් ධර්ම දේශනා 11ක් අපි දේශනා කරන්නට යෙදුණා. අපි එහෙමනම් 12 වෙනි ධර්ම දේශනාව සිදු කරමු. කරණීය මත්ත සූත්‍රයේ 3 වෙනි ගාථාවේ නච කුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤූ පරි උපවදෙයි. අපේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් මෛත්‍රී භාවනාව පිළිබඳව සුවිශේෂී කරුණු රාශිය මේ දේශනාව තුළ අන්තර්ගත කරලා තියෙනවා. මෛත්‍රී භාවනාව වඩන, වඩන්ඩ බලාපොරොත්තු වෙන සැදැහැවතුන්ගේ පහසුව උදෙසා තමයි විශේෂයෙන් මේ සූත්‍රය සාකච්ඡා කිරීම ආරම්භ කළේ. බොහෝ කරුණු පහුගිය දේශනාවල් වල සාකච්ඡා කළා. භාවනාව සම්බන්ධයෙන් කරුණු මින් ඉදිරියට තමයි යම් ප්‍රමාණයක් සාකච්ඡා කෙරෙන්නේ. පිනතින මේ නච කුද්ධං, මේ කුද්ධං කියලා කියන්නේ කුඩා කියන කාරණා. එතකොට මේ කුඩා කියන කාරණාව මෙතන ආකාර දෙකකට පැහැදිලි කරනවා. එකක් තමයි කුද්ධං කියලා කියන්නේ කුඩා කියන එකට. ඒ කුඩා කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. ඒක පළවෙනි අර්ථය පැහැදිලි කරනවා, කුඩා වරදක්වත් කරන්නේ නැහැ කියන එක. ඊළඟ කාරණාව තමයි වරදී තියෙන කුඩා බව නිසා කුද්ධං කියලත් කියනවා. ඊට අමතරව එවන් වූ කුඩා වරදක්වත් කරන්නේ නැහැ කියන කාරණාව නිසාත් මෙතන මේ කුද්ධං කියලා කියනවා. ඊළඟට සඳහන් කරනවා කිංචි කිසියම් වූ නච කුද්ධං සමාචරී කිංචි. කිංචි කියලා කියන්නේ කිසියම් වූ. යේන විඤ්ඤූ පරේ උපවදෙයි. මේ කාටද මේ විඤ්ඤූ කියලා කියන්නේ? නුවණැත්තන්ට, රහතන් වහන්සේලාට. උපවදෙයියුන් කියලා කියන්නේ දෝෂ දර්ශනයට ලක් වෙනවා. එහෙමනම් මෙතන සඳහන් කරනවා ඉතා කුඩා වරදක් කරලවත් රහතන් වහන්සේලාගේ දෝෂ දර්ශනයට ලක් වෙන්නේ නැහැ. නුවණැත්තන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන්නේ නැහැ කියන කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. ඒ නිසා සඳහන් කරනවා වරද කරන්න කලිනුත්, වරද කරනවනම් කරන වෙලාවෙත්, කළොත් කරලා ඉවර වෙලත් මේ කාරණාව හිතන්න කියලා. මම මේ කරන්න යන කාරණාව නිසා මට ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙන එකක් නැද්ද? රහතන් වහන්සේලා මාව දෝෂ දර්ශනයට ලක් කරයිද? උන්වහන්සේලා මා පිළිබඳව සතුටක් ඇති කරගන්නේ නැති වෙයිද? අසතුටකට පත් වෙයිද? කියන කාරණාව වරද කරන්න කලින් අපි හිතන්න ඕනේ කියලා සඳහන් කරනවා. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ අපිට මේ සීල සම්පන්න ජීවිතයක් පිළිබඳව නිතර නිතර කරුණු පැහැදිලි කරනවා. හැම ජීවිතයක්ම සිල්වත් වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරුණු අපි නිතර නිතර බොහෝ දේශනාවල් වල සාකච්ඡා කළා. අපි සිල්වත් විය යුත්තේ ඇයි කියන කාරණාවට ප්‍රශ්නයට නැවත පිළිතුරක් සැපයුවොත්, මේ ජීවත් වෙන අපි හැමෝම මැරෙන අය. මැරෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ආයේ උපදිනවා කියන එක. මරණයත් සමගම නැවත උපදිනවා. ඒ උපදින අපි කොහෙද උපදින්නේ? එතකොට අපිට ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නේ නෑ කොහෙද උපදින්න කියන කාරණාව. නමුත් උපදින බව දන්න. උපදින්න තැන් හුඟක් තියෙනවා. අපි එනකං බලාගෙන ඉන්න හුඟක් තැන් තියෙනවා. ඒකෙන් කොහොමත් අපි සතරාපාය කියන මාතෘකාවට කැමති නෑ. කිසියම් සුගතියක් අපි කැමති සහ බලාපොරොත්තු වෙන තැන. සුගතියක යන්න බලාපොරොත්තු වෙනවනම් කැමති තැනක උපදින්න අදහස තියෙනවනම් අපි ගාව මේ සීලය කියන ධර්මතාවේ තියෙන්න ඕනේ. සීලයෙන් තමයි උපදින තැන තීරණය කරන්න. එතකොට අපි සිල් රකින ආකාරයේ පිළිබඳව ආර්යයන් වහන්සේලා සතුටුද කියන කාරණාව තමයි මේ හිතන්න කියලා කියන්නේ. අපි සිල් සමාදන් වෙනවා. දැන් පංචශීලයේ නමුත් අපි දැනුත් සමාදන් වුණා. එතකොට මේ සිල් සමාදන් වෙනවා කියන එකයි සිල්පද කියවනවා කියන එකයි කාරණා දෙක. අර්ථය මෙනෙහි කරන්නේ නැතුව නිකම්ම කියන නිසා කියනවනම් ඒකට කියන්නේ සිල්පද කියවනවා කියන. ඒකෙන් අපිට මහලොකු ලාභයක් ආරක්ෂාවක් ප්‍රයෝජනයක් සැලසෙන්නේ නැහැ. සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ පානාති පාතා වේරමණී සික්ඛාපදං කියලා කියනකොට මම දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන අදහස අපි තුළ නිරන්තරයෙන් නැගෙන්න ඕනේ. ජීවිතේ ගියත් ප්‍රාණඝාත කරන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නම් දේශනා කරනවා කියතක් අරගෙන තමන්ගේ අතපය කපන පුද්ගලයාට මෛත්‍රී කරන්න කියලා. ඒ කාරණාව කොච්චර වටිනවද තව තැනක භාගිතුන් වහන්සේ පැහැදිලි කරනවා. යමෙකුට එහෙම කරන්න බැරි නම් ඔහු තාම තථාගත ශ්‍රාවක භාවයට ඇවිල්ලා නැහැ කියලා. ඒ තරම්ම භාගිතුන් වහන්සේ මේ මෛත්‍රිය ගැන කරුණු පැහැදිලි කරනවා. එහෙමනම් දිවි හිමියෙන් සමාදන් වෙනවා කියලා සමාදන් වුණ අය තමන්ගේ ජීවිතයේ වෙනුවෙන්වත් ප්‍රාණඝාතයක් කරලා නැහැ. ඉතින් එවන් සීලයක් තමයි ආර්යයන් වහන්සේලා අගය කරන්නේ. දැන් අපේ පින්නතුන් අහලා ඇති අර උතුරු වඩුන්නාවේ ගොවියා පිළිබඳව. තමන්ගේ ගවයෝ ටික හොයාගෙන යනකොට අඹරැලි වෙහෙරේ පිංගල බුද්ධරක්ඛිත භික්ෂුන් වහන්සේගෙන් පන්සිල් සමාදන් වෙනවා. සිල් සමාදන් වෙලා තමයි එතනින් එහාට ගවය හොයන්න යන්නේ. පින්නතුනි කැලෑවිදි පිඹුරෙක් ගොවියව අල්ල ගන්නවා. ඉතින් ගොවියා සම්පූර්ණයෙන් පිඹුරා විසින් වෙලාගෙන ටික ටික තමන්ගේ ග්‍රහණය වැඩි කරනකොට වේදනාවයි. අතේ තියෙනවා හොඳ මෝහත් කැත්ත. ඒ සමහර වෙලාවක අදහස එනවා මේ කැත්තෙන් පිඹුරව කපලා දැම්මොත් මට තවත් ජීවත් වෙන්න පුළුවන්. නැවත මතක් වෙනවා සමාදන් වුණ සිල්පදේ දිවි හිමියෙන් කඩන්න නැති වෙන්නයි සමාදන් වුණේ. නමුත් වේදනාව සහ මරණ බය ඇති වෙනකොට ආයෙත් පිඹුර මරන්න හිතෙනවා. මේ පෞකාර සිතවිල්ලත් නිතර නිතර එන නිසා සීලයට ඉඩ දීලා කැත්ත පසෙකට විසි කරනවා. අතේ තියෙන හින්දනේ සිතුවිල්ලක් එන්නේ. නමුත් පින්නතුනි සඳහන් කරනවා ටික වෙලාවකින් පිඹුරත් ග්‍රහණය අතහැරලා දාලා යනවා කියලා. තමන්ට හම්බිච්ච ආරක්ෂා සම්පත්තිය. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ හොරු 500ක් ගම් පහරන්න ගිහිල්ලා ගමේ මිනිස්සු හොරුන්ට පන්නගත්ත නිසා ජීවිතේ බේරගන්න දුවනවා. නමුත් ගමේ මිනිස්සුත් එළවගෙන එනවා. ඒ නිසා කැලෑවකට රිංගනවා. කැලෑවෙත් විශේෂයෙන් පේන්න ආරක්ෂිත තැනක් සැඟවෙන්න තැනක් නෑ ඔවුන්ට. අර පිරිසත් කෑකෝ ගහගෙන බැන අඬ ගහගෙන කඩුපුලි ඇති උදලු අරගෙන පස්සෙගිල ඕනු. මෙහෙම කැලෑවෙ දුවනකොට දැක්කා භික්‍ෂූන් වහන්සේ නම. උන්වහස ළඟට ගිහිල්ල කියනවා අනි ස්වාමීණී අපි මරණ්ඩෙනෝ බේරගණ්ඩ කියලා. භික්‍ෂූන් වහන්සේ සඳහන් කලා එහෙනම් ගොතන වාඩිවෙෙන්ඩ. වාඩිවෙච්ච සියලු දෙනාටම කිව්වා නමස්කාරී කියන්. පන්සිය දෙනාම පංචසීලී පිහිටෙව්වා. පිහිටවල සඳහන් කළා මොනම හේතුවක් නිසාවත් මේ සමාධංකරෝපු සීලය කඩාගණ්ඩිපා. දැන් යන්න කියලා. ඉතින් පිනතින අපිට පේන හැටියට නං කිසිම ආරක්ෂාවක් සැලසුවේ නෑ. සිල්දීල යන්න කීවා. නමුත් උන්වහන්සේ සපයන්න පුළුවන් උතුම් ආරක්ෂාව තමයි සැපවේ. කැලෑවිදි ගම්වැසියන්ට ආය මේ පිරිස කොටු වෙනවා. සියලු දෙනාම මරලදානවා. නමුත් හැම හොරෙක්ම දෙව්ලොව ඉපදුනා කියල සඳහන් කරනවා. අර සමාධං වෙච්ච සීලයේ මොහොතකට සමාධං වෙච්ච සීලය ඔවුන් සුගතිගාගමී කරන්න තරන් බලවන්. ඉතින් ඒ සඳහා කරුණුකාරණ අපි නොයෙක් දේශනාවල්ල සාකච්ඡා කරලා තියෙනවා. පවට වඩා පින බොහෝම බලවත් කියන කාරණාවත් එක්. එතකොට මේ කුඩා වරදක්වත් කරන්නේ නැහැ නැත්නම් මම මේ කරන ක්‍රියාව ආර්යයන් වහන්සේලාගේ දෝෂ දර්ශනයට ලක් වෙනවද? අපි පන්සිල් සමාදන් වෙලා අපිට උවමනා තැනදී ඒ සිල්පද වෙනස් කරනවා නම් ආර්යයන් වහන්සේලා අපිට කැමති නැහැ. බේරෙන්ඩම බැරි තැනක එක බොරුවක් හරි කියලා බේරෙනවා කියලා හිතනවා නම් ඒක ආර්යයන් වහන්සේලාගේ සතුටට හේතු වෙන්නේ නැහැ. නොමරාම බැරි තැනක් කියලා හිතලා සතෙක් මරනවා නම් ඒක ආර්යයන් වහන්සේලාගේ සතුටට හේතු වෙන්නේ නැහැ. ආන් එහෙම වැඩක් යෙදුන වෙලාවක කල්පනා කරන්න කියලා කියනවා මේ දේ කළොත් ආර්යයන් වහන්සේලා මට කැමතිද? ඊළඟට වැඩේ කරන වෙලාවෙත් හිතන්න කියලා කියනවා. ආර්යයන් වහන්සේලා අකමැති වුණත් මේ වැඩේ කරනවා කියලා හිතනවා නම් කලාට කමක් නැහැ. වැඩේ කරලා ඉවර වෙලා සිහි උපදවල කල්පනා කරන්න කියනවා මම මේ කළ කාර්යය නිසා ආර්යයන් වහන්සේලා මං ගැන අසතුටක් ඇති කරගත්තද කියන කාරණාව හිතන්න කියලා කියනවා. එනම් වරද කරන්න කලින් වරද කරන වෙලාවේ වරද කරලා ඉවර වෙලා මං කළ වැඩේ හරිද කියන කාරණාව ආපහු හිතලා බලන්න කියලා කියනවා. මෙන්න මේ ආකාරයට කිසියම් කාය කර්මයක් එහෙම නැත්නම් වචී කර්මයක් එහෙමත් නැත්නම් මනෝ කර්මයක් කරන හැම වෙලාවකම හිතන්න කියලා කියනවා. අපි කතා කළේ කාය කර්ම කීපයක් ගැන විතරයි. වචී කර්මත් එහෙමයි. මේ වචනේ මේ වෙලාවේ භාවිතා කළොත් මං වගේ කෙනෙකුට හොඳයිද? මේ විදිහට හිතුවිලි පහළ කර කර ඉන්න එක මං වගේ කෙනෙකුට ගැලපෙනවද? මොකද දැඩි වෑයමක යෙදෙනවා සසරින් එතර වෙන්න. දැඩි උත්සාහයක යෙදෙනවා සීලයක් සරුව සම්පූර්ණ කරගන්න. නමුත් පින්නතුනි මනසේ ඇතිවෙන අකුසල කර්මයන් සීලයෙන් මැඩපවත්තන්න හරි අමාරුයි. සීලයෙන් පුළුවන් වෙන්නේ කාය කර්ම පිරිසිදු කරගන්නයි වචී කර්ම පිරිසිදු කරගන්නයි. සීලය නිසා කයයි වචනයයි සංවර වෙනවා. මනස සංවර කරගන්න භාවනාව අවශ්‍යමයි. බොහොම සිල්වත් කාය කර්මත් හොඳයි වචී කර්මත් හොඳයි. ඒ වුණාට හිත ඇතුලේ දේශසිත් උපදිනවා. රාගසිත් උපදිනවා. මෝහසිත් උපදිනවා. නෑ ඒක සීලයෙන් නවත්තන්න බැරි කාරණාව. ඒක භාවනාවක් ප්‍රගුණ කිරීම තුළින්ම කරන්න පුළුවන් කාරණාව. නමුත් මෙතන සඳහන් කරනවා කයෙන් වචනයෙන් සිටින් අපි කරන හිතන හැම දෙයක්ම ගැන අපි කල්පනා කරන්න ඕනේ. මේ සිතුවිල්ලත් ආර්යයන් වහන්සේලා කැමතිද? ආන් එහෙම හිතලා හිතින් උපදින අකුසල කර්මයන් පවා නැති කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතා කුඩා වරදක්වත් කරගන්න එපා කියලා සඳහන් කරන්නේ. එතකොට මේ සඳහන් කරන්නේ නිවන් දකින්න අරමුණු කරගත්ත අයට. නිවන් දකින්න ඕන නම් මෙන්න මේ විදිහට කටයුතු කරන්න ඕන කියලා. ඊළඟට පින්නති නික් සඳහන් කරනවා, එහෙම යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඔහු ඉතාමත්ම පිරිසිදු පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඇයි? කාය කර්මත් හොඳයි, වචී කර්මත් හොඳයි, මනෝ කර්මත් හොඳයි. ඉතාමත්ම පිරිසිදු කෙනෙක්. විඤ්ඤූ පරේ උපවදෙය්‍යෝ කියලා කිවි එකයි මේ ආර්යයන් වහන්සේලාගේ උපවාදයට ඔහු කවදාවත්ම ලක් වෙන්නේ නැහැ. ආර්යයන් වහන්සේලා තමන් පිළිබඳව සතුටට පත් වෙනවා නම් අපිට අපි ගැන කොහොමත් සතුටු. එහෙම ජීවිතයක් තමයි පෝෂණය කරන්න කියලා කියන්නේ. සුඛිනෝවා කේමිනෝ හොන්තු. සුඛිනෝවා කියලා මෙතන කියන්නේ සැපවත් වූ සිත් ඇත්තෝ වෙත්වා. ඊළඟට පින්නතුනි, මේ මෛත්‍රිය වඩන ආකාරයේ භාග්‍යතුන් වහන්සේ මෙතන ඉඳලා පැහැදිලි කරන්න පටන් ගන්නවා මේ සූත්‍ර දේශනාවේ. සුඛිනෝවා කේමිනෝ හොන්තු, සැපවත් වූ සිත් ඇත්තෝ වෙත්වා. පින්නතුනි, අපි මේ කාරණාවේ මුලින් පැහැදිලි කළා උතුම් වූ නිවන කරා යන පුද්ගලයෙක් තමන්ගේ කුසලතා වර්ධනය කරගත යුත්තේ කොහොමද කියන්නේ. පහුගිය දේශනාවල්වල ඒ සඳහා කරුණු පැහැදිලි කරලා තියෙනවා. නිවන කරා යන කෙනෙක් තමන්ගේ කුසලතා වර්ධනය කරගත යුත්තේ කොහොමද? ඒ කරුණු පැහැදිලි කළා සක්කෝ උජූච කියන තැන ඉඳලා කුලේසු අනනුගිද්ධෝ කියන තැනට එනකම්. ඒ පැහැදිලි කිරීම වඩාත් තහවුරු කළා සීමාවත් පැනෙව්වා. ඒ බව සඳහන් කළා නච කුද්ධං සමාචරී කිංචීන විඤ්ඤූ පරි උපවදෙය්‍යෝ. සීමාවත් පැනෙව්වා. එතනින් මොකද්ද සීමාව? ආර්යයන් වහන්සේලා අසතුටු වෙන තැනට යන්න එපා. හැම වෙලාවෙම ආර්යයන් වහන්සේලා සතුටු වෙන විදිහටම කටයුතු කරන්න උත්සාහ කරන්න කියලා. මේ සූත්‍රයේ අපේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා පින්නතුනි, මෛත්‍රී කරන ආකාරය. සුඛිනෝවා අත්තානං පරිහරාමි. එයි මේ සුඛිනෝවා අත්තානං පරිහරාමි, සැපවත් වූ ආත්මයක් පරිහරණය කරමි. සැපවත් වූ ආත්මයක් පරිහරණය කරමි. බොහොම දීර්ඝව විස්තර කරන්න ඕන කාරණාවක්. සැපවත් භාවය මෛත්‍රී භාවනාව පිළිබඳව කෙටි විස්තරයක් තමයි මේ සූත්‍රයෙන් අපි සාකච්ඡා කරන්නේ. දීර්ඝ විස්තරයක් මේ වචනත් එක්ක සාකච්ඡා කළ යුතුයි. තමන්ට සහනය උදා කරගන්න හැටි, සැපය උදා කරගන්න හැටි කොහොමද කියන කාරණාව විශේෂයෙන් මෛත්‍රී භාවනාව පැහැදිලි කරනකොට දේශනා කරනවා. සැපය උදා කරගන්නේ කොහොමද? මෙතන පැහැදිලි කරනවා අන්‍යෝ සැපවත් වේවා, තමන් සැපවත් වූ ආත්මයක් පරිහරණය කරනවා. ඊළඟට අන්‍යෝ සැපවත් වේවා, මම යම්සේ සුවපත් වෙනවද අනිත් අයත් එසේම සුවපත් වේවා. කේමිනෝ හොන්තු. ඇයි මේ කේමිනෝ හොන්තු කියලා කියන්නේ? බය නැත්තෝ වෙත්වා. කිසිම සත්වයෙක් කිසිම හේතුවක් නිසා කිසිම කරුණකට බය නැත්තෙක් වෙත්වා. මෙන්න මෙතන සඳහන් කරනවා ෂේම භූමියට පැමිණීම වගේ. කේමිනෝ හොන්තු, විශේෂයෙන් මෙතන කේමිනෝ හොන්තු කියල කියන්නේ ෂේම භූමියකට පැමිණෙනවා වගේ. මොකද ෂේම භූමියක බයක් නෑ. ඒ කාරණාව පැහැදිලි කළා. ෂේම භූමිය කියල කියන්නේ කාන්තාරයකට විරුද්ධ ස්ථානය. එමනම් කාන්තාරයක බය ගොඩක් තියෙනවා. කාන්තාරවල කුණාටු ඇති වෙනවා. වැලිකුණාටුවාගේ දේවල් තියෙනවා. සමහර වෙලාවට වැල්ලේ ඇවිදගෙන යනකොට එක පාරම වැල්ලත් එක කඩාගෙන යටට බහිනෝ. අපි ඉන්න තැන විතරක් නෙමෙයි අපි යටට යනකොට පලාතකම වැලි කඩාගෙන යටට යනවා. ආය ගොඩේ මේ ස්වභාවයක් නම් ඇත්තෙම නෑ. වැලිවලට හිරවුණහම. ඒ වගේම මේ වැලි අතර ඉන්නවා ඉතාම විස සහිත සර්පයෝ. කාන්තාරවල වැල්ලි ඉන්නවා විස සහිත සර්පයෝ. හරිම භයානක විස සහිතයි. ඒ විතරක් දෙනොවෙයි කාන්තාරවල ඉතා දරුණු කෘමීන්ගේ ප්‍රහාරවලට ලක්වෙන්න සිද්ධ වේ. මනුෂ්‍ය ගහනයේ කාන්තාරවල හුඟ අඩුයි. මනුෂ්‍ය ගහනය අඩුවෙච්ච තැන අමනුෂ්‍යගයන්ගේ බලය වැඩි. අමනුෂ්‍ය ගහනය වැඩි. තන් ඒ නිසා කාන්තාරවලදී මේ අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට ලක්වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ පින්නතුනේ කාන්තාරි කොහෙවත් අපිට ආහාර හොයන්න හම්බෙන්නේ. යනවනං ආහාර ආරම්ම යන්ඩුවනේ. බීමට වතුරපොදක් කොහෙන්වත් හොයන්න හම්බෙන්නේ. ඒ සියල්ලත් අරගනම යන්ඩුව නැත්තං ආහාර පාන පිළිබඳව බයක් තියෙනවා. ඒ විතරක් දෙනෙමෙයි කාන්තාරි මැදට ගියහම අපිට දිසාව හොයාගන්නත් බැරුවෙනවා. යන්නේ කොහාටද යා යුත්තේ කොහාටද සාගරයේ මැද්දට ගියා වගේම තමයි. ඒ නිසා දිසාව හොයාගන්නත් එහෙම යන අය උපකරණ පාවිච්චි කරනවා. අං ඒවාගේ හැම පැත්තෙම බයක් මේ කාන්තාර තුළ තියෙනවා. නමුත් අපි සඳහන් කළා කාන්තාරයට විරුද්ධ පදේ තමයි ෂේම භූමිය. එතකොට ෂේම භූමියේදී සතුන්ගෙන් කරදරයකුත් නෑ. අමනුෂ්‍ය බයකුත් නෑ. ආහාර පාන හිගයකුත් නෑ. ඒ නිසා ඉතා පහසුවෙන් ජීවත් වෙන්න ලේසි ෂේම භූමියක් තුළ. මෙන්න මේ විදිහට සියලු බය නැති නිසා තමයි ෂේම භූමියක් කියලා ඒ භූමියට කියන්නේ. එනම් කේමිනෝ හොන්තු ෂේමයට පැමිණේවා. නිර්භය ස්ථානයට පැමිණේවා කියන කාරණාව එයින් සඳහන් කරනවා. මම නිර්භයවෙම්වා. අන්‍යයන්ට කියනවනම් අන්‍යෝද නිර්භයවෙත්වා සඳහන් කරනවා. මේ මෛත්‍රිය වඩන තවත් එක ආකාරයක්. සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා. එහෙම සඳහන් කරන්නේ සියලු සත්වයෝම සැපවත් වූ ජීවිත පරිහරණය කරන්නෝ වෙත්වා. සැපවත් වූ ජීවිත ඇත්තෝ වෙත්වා. පින්නතිනි මෛත්‍රී භාවනා වඩන තවත් ක්‍රමය. මේ සූත්‍රයේ මෛත්‍රිය පිළිබඳ උපදේශයේ පටන් ගන්නෙත් මේ පද දෙක ඇතුළින්. ඊළඟට පින්නතිනි සඳහන් කරනවා සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා. සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. සබ්බේ සත්තා කේමිනෝ හොන්තු. සියලු සත්වයෝ බය නැත්තෝ වෙත්වා. ඊළඟට සඳහන් කළා සුඛි තත්තා හොන්තු. මේ ආදි වශයෙන් ක්‍රම තුනක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට විස්තර කරනවා මෛත්‍රී භාවනා වඩද්දී මෙන්න මේ ක්‍රමවලින් එක ක්‍රමයක් අරගෙන අර්පණා මට්ටම දක්වාම වඩන්න කියලා එක ක්‍රමයක් අරගෙන. දැන් කාරණා කීපයක් පෙන්නලා තිනවා. හැබැයි අපිට ගන්න වෙන්නේ මේ කාරණාවලින් එක ක්‍රමයයි. හැබැයි ඒ ක්‍රමය යොදා ගන්න කලින් තමන්ට මෛත්‍රී වඩලා තියෙන්න ඕනේ. අනික් ක්‍රමවලට යන්න ඉස්සරහ මම සුවපත් වෙත්වා. එම නැත්තං මම අවෛරී වෙම්වා. මම දුක් නැත්තෙක් වෙම්වා. තමන්ට ගැලපෙන විදිහට එක කාරණාවක් අරගෙන අර්පණා මට්ටමටම වඩන්න කියලා සඳහන් කරනවා. ඉන්නතුනි ධ්‍යාන මට්ටමට එනකම් උපදේශයේ එපමණයි කියලා සඳහන් කරන්නේ. අර්පණා මට්ටමට නැත්තං ධ්‍යාන මට්ටමට එනකම් උපදේශයේ ඉච්චරයි. ඉස්සරල තමන්ට වඩලා තියෙන්න ඕනේ. තමන්ට සරුව සම්පූර්ණ වශයෙන් මෛත්‍රිය වඩලා නැත්තං අපිට අනිත් කාරණාවල් එකක්වත් සම්පූර්ණ කරන්න බැරුව වෙනවා. සාමාන්‍යයෙන් අපි වර්තමානයේ දකින විදිහ සඳහන් කළු අපි විනාඩි 15ක් 20ක් යනකොට සියලු සත්වයන්ටම මෛත්‍රී වඩනවා. ලෝක ධාතුවල ඉන්න සත්වයන්ටත් මෛත්‍රී වඩනවා. නමුත් ඒ සත්තු කවුද, කොහොම හැසිරෙන අයද ඒකක්වත් අපි දන්නේ. සියලු සත්වයෝ සූපත් වේවා කියන තැන්ට එනකන් යනවා. ඉතින් එහෙම වඩනකොට මාමෙන්ම සියලු සත්වයෝ සූපත්ත්වා. මාමෙන්ම සියලු සත්වයෝ සූපත් වේවා කියලා කියනකොට මට සුවයක් තියෙනවද? කිනම් සුවයක් මට තියෙන නිසාද මාමෙන්ම සූපත් වෙන්න කියලා මං එයට කියන්නේ? එහෙනම් මගේ අභ්‍යන්තරයේ කිසිම වේදනාවක් ඒ වෙනකොට නැති වෙන්න ඕනේ. කිසිම ලෙඩක් මට නැති වෙන්න ඕනේ. එතකොටනේ මම සුවපත් කියලා කියන්නේ. කිසිම ලෙඩක්, කිසිම රෝගයක්, කිසිම වේදනාවක් මගේ අභ්‍යන්තරේ නැහැ. දැන් මම සුවපත්. සුවපත් වූ ශරීරයක් පරිහරණය කරන කෙනෙක් මම. එහෙම වෙලා තමයි මාමෙන්ම අන්‍යයන්ටත් ඒ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මට නොයෙක් ලෙඩ රෝග ගොඩක් තියෙනවා නම් තාම කිසිම සුවයක් නැත්තං කොහොමද මම කියන්නේ මාමෙන්ම ඔබත් සුවපත් වේවා කියලා? අහගෙන ඉන්න කෙනා නැත්තං අපි අරමුණු කරන කෙනා අපෙන් ඇහුවොත් ඔබට තියෙන සුවය මට කියන්න කියලා, ඔබ වගේම මටත් සුවපත් වෙන්න කියලා ඔබ කියන්නේ, ඔබට තියෙන සුවය මොකක්ද? සමහර වෙලාවට ඒ පුද්ගලයා දන්නවා මේ පුද්ගලයාට රෝග ගොඩක් තියෙනවා. මේ වෙනකොටත් ඒ සියලු රෝග සඳහා ප්‍රතිකාර කරනවා. බොහෝට කිසිම සුවයක් නැති කෙනෙක්. නමුත් මහමුසාවක් කියනවා මාමෙන්ම ඔබත් සුවපත් වේවා. මොන සුවයද මට දෙන්න කියලා ඇහුවොත් අපිට දෙන්න උත්තරයක් නැති නිසා තමයි මම සුවපත් වෙලා ඉන්න ඕන කියලා කියන්නේ. පාදාන්තයේ ඉඳලා කේසාන්තයට බැලුවත්, කේසාන්තයේ ඉඳලා පාදාන්තයට බැලුවත් මගේ ශරීරය තුළ මට කිසිම වේදනාවක් දැනෙන්නේ නැත්තම්, මට කිසිම අපහසුවක් දැනෙන්නේ නැත්තම් මට දැන් හොඳ සුවයක් මේ වෙලාවේ තියෙනවා නම් ආන් ඒ සුවය තමයි ඔබටත් ලැබේවා කියලා කියන්න පුළුවන් වේ. ඒකයි මෙතන සඳහන් කළේ අර්පණා මට්ටම දක්වාම නැත්තං ධ්‍යාන මට්ටම දක්වාම මේක ක්‍රමයක් වඩන්න ඕන කියලා. ඒ අනික් කොයි ක්‍රමේ පාවිච්චි කරන්නත් කලින් තමන්ට සහනය උදා කරගෙන තියෙන්න. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා මෛත්‍රී භාවනාව භාගිතුන් වහන්සේ මේ සූත්‍රයේ කෙටියෙන් දේශනා කරපු නිසා යේකේචි පාන භූතත්ති සඳහන් කරනවා. නැවත වතාවක් මේ සියලු සත්වයෝ කියන්නේ කාටද කියන කාරණාව අපි විශේෂයෙන් මෙතන දැනගන්න ඕනේ. කිසියම් ප්‍රාණියෙක්, එහෙම නැත්තං භූතයෙක්, ප්‍රාණියෙක් භූතයෙක්, පාන භූතත්ති, කාටද මේ ප්‍රාණ භූත කියලා කියන්නේ? කාරණාව විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. ප්‍රාණි කියලා කියන්නේ පණ තියෙනවා කියන එකට. භූත කියලා කියන්නේ ඉපදිලා ඉවර වෙච්ච අයට. එතකොට අපිට ප්‍රාණි කියලා කියන්න පුළුවන් තාම ගර්භාෂයේ ඇතුලේ ඉන්න අයටත් ප්‍රාණි කියලා කියන්න පුළුවන්. බිත්තරයක් ඇතුළේ තාම වැඩෙන කෙනෙකුටත් ප්‍රාණී කියල කියන්න පුළුවන්කොද ප්‍රාණයක් ඒ තුළ හටගන්නවා. එතුට පාණි කියල කියන්නේ ඒ අයට. භූත කියල කියන්නේ මේ වෙනකොට ඉපදිලා ඉවර විච්චායට. මෙතන විශේෂයෙන් මේ ප්‍රාණ භූත කියන පද දෙක දේශනා කරනවා මැරුණු සත්වයේ කරමුණු කරලා මෛත්‍රී වඩන්න එපා. ඒ භාවනාව සාර්ථක වෙන්නේ නෑ. ඒකේජි පාන භූතත්ති. ඉපදිලා ඉන්න සත්වයෙක් හෝ උපදින්න ඉන්න නමුත් ප්‍රාණී. අරමුණු කරලා අපිට මේ භාවනාව කරන්න පුළුවන්. නමුත් මැරුණ කෙනෙක් අරමුණු කරලා කොහොමවත් මේ භාවනාව වඩන්න පුළුවන්කමක් නෑ. මේ සඳහා විශේෂ උපදේශයක් පින්නතන විසුද්ධි මාර්ගයේ තියෙනවා. මේ මැරුණ කෙනෙක් අරමුණු කරලා මේ භාවනාව වඩන්න බෑ කියන කාරණාව පැහැදිලි කරලා. එතන සඳහන් කරනවා එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් මෛත්‍රී ධ්‍යානයට ඉතා පහසුවෙන් සමවදිනෝ. භාවනාව හොඳට ප්‍රගුණ කරලයි තියෙන්නේ. ධ්‍යානයට සමවදින්න වැඩි කාලයක් ගත වෙන්නේ නෑ. නමුත් පස්සේ කාලි උන්වහන්සේට කොච්චර උත්සාහ කළත් ඒ ධ්‍යානයට සමවදින්න බෑ. ඊට පස්සේ උන්වහන්සේ ගිහිල්ලා තවත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමකගෙන් අහනවා, ස්වාමීනී පෙර මම මේ මෛත්‍රී ධ්‍යානයට බොහෝම පහසුවෙන් සමවැදුනා. නමුත් දැන් සෑහෙන කාලෙක ඉඳලා කොයි තරම් උත්සාහ කළත් මට මේ ධ්‍යානයට සමවදින්න පුළුවන්කමක් නැහැ. ඒකට හේතුව මොකද්ද ස්වාමීනී කියලා. එතකොට උන්වහන්සේ අහනවා, ඔබ පෙර මෛත්‍රී ධ්‍යානයට සමවදිනකොට ඔබේ අරමුණ මොකද්ද? කවුද අරමුණු කරගත්තේ? ස්වාමීනි, මගේ ගුරුවරයා. ගුරුවරයා තමයි අරමුණු කරගත්තේ. එතකොට දැන් කෝ ඒ ගුරුවරයා? ස්වාමීනි, දැන් නම් අපවත් වෙලා. ආන් ඒ වෙලාවේ පැහැදිලි කරනවා, දැන් උන්වහන්සේ අරමුණු කරලා මෛත්‍රිය සමාදින්න එපා. මැරුණ කෙනෙක් අරමුණු කරගෙන මේ ධ්‍යානයට සමාදින්න බෑ. එහෙමනම් දැන් ආය වෙන කෙනෙක් අරමුණු කරන්න වෙනවා. ඒ කාරණාවෙන් පැහැදිලි කරනවා මැරුණ කෙනෙක් අරමුණු කරලා මෛත්‍රී ධ්‍යානයට සමාදින්න බෑ කියන කාරණාව. ඉන් පසුව පින්නතුනි, තමන්ගේ ආචාර්යවරයා අපවත් වෙලා නිසා උන්වහන්සේට වෙන කෙනෙක් අරමුණු කරන්න හොයාගන්න සිද්ධ වෙනවා. ඊළඟට සඳහන් කළා ඒකේචි පාන භූතත්ති කියලා මෙතන සඳහන් කරලා තියෙන්නේ ඒ නිසයි කියලා. ප්‍රාණී භූතේ තමයි මෙතනදී විශේෂයෙන් යොදාගන්න වෙන්නේ. තසාවා තාවරාවා අනවශේෂා. කාටද මේ තසාවා කියලා කියන්නේ? පින්නතුනි සඳහන් කරනවා තැති ගන්නා සුළු සත්වයෝ තසාවා. තාවරා කාටද මේ තාවර කියලා කියන්නේ? තාවර කියලා කියන්නේ රහතන් වහන්සේට තව නම. ස්ථාවරයි, රහතන් වහන්සේ ස්ථාවරයි. ඒ නිසා තමයි මෙතන තාවර කියලා කියන්නේ. රහතන් වහන්සේලා කවදාවත් තැති ගැනීමක් නැහැ. එතකොට මේ ලෝකේ සත්ත්ව කොට්ටාස දෙකයි ඉන්නේ. තැති ගන්නා සුළු සත්වයෝ, තැති නොගන්නා සුළු සත්වයෝ. තසාවා තාවරාවා අනවශේෂා. එහෙනම් සියලුම දෙනා මෙතෙන් අන්තර්ගත කරලා තියෙනවා. ඒකයි සඳහන් කළේ සත්ත්ව කොට්ටාස දෙකයි කියලා. තැති ගන්නා අයත් තැති නොගන්නා අයත්. එතකොට තැති ගන්නා අය රහත් නොවිච්ච අය තැති ගන්නා අය. ඉතින් මෙතන සඳහන් කරන්න ඕනේ අනාගාමීන් වහන්සේට එහෙමත් එහෙම ලොකු බයක් නෑ හිතේ. නමුත් එහෙම තියෙන ස්වල්ප වූ ක්ලේශේ නමුත් රහතන් වහන්සේට නෑනි. ඒ නිසයි මෙතන කෙලින්ම රහතන් වහන්සේ ගැන කතා කරලා තියෙන්නේ. අනිත් ඒ තත්ත්වයට පත් නොවිච්ච අනික් හැම කෙනෙක්ම තැති ගන්නා සුළු සත්වයෝ. තසාවා තාවරාවා කියලා පැහැදිලි කරන්නේ එකයි. ඊළඟට පින්තුනි සඳහන් කරනවා අනවශේෂා ඉතුරු නොකරම සත්වයෝ ප්‍රභේදගත කරලා තියෙනවා. අනවශේෂා ශේෂයක් නෑ, ඉතුරු කරල නෑ. සම්පූර්ණ සියලුම සත්වයෝ මේ තසාවා තාවරාවා කියන කාරණාව තුළ ප්‍රභේදගත කරලයි තියෙන. දැන් කවුරුත් ඉතුරු නෑ. ඇයි ඉතුරු නෑ කියල සඳහන් කළේ, එක්කෝ මේ ලෝකයේ ඉන්න සත්වයෝ තැතිගන්නා සුළුයි, එහෙම නැත්තම් තැති නොගන්නා සුළුයි. තැති නොගන්නා සත්වයෙත් ඉන්නවා, තැති ගන්නා සත්වයෙත් ඉන්නවා. ඔය කාරණා දෙකෙන් පරිබාහිර කවුරුවත් නෑ. ඒකයි අනවශේෂා ශේෂ නොකරම පැහැදිලි කරලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා දීගාවා යේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුක තූලා. පින්නතන මෙතන තවත් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී භාවනාවට. දීගාවා දීර්ඝ සත්වයෝ. කවුද මේ දීර්ඝ සත්වයෝ කියල කියන්නේ? එතකොට උරග ගණයට අයිති වෙන සත්තු. එතකොට කබරගොයි, තලගොයි, කිඹුල්ලු මේ සත්තු අයිති වෙන්නේ මේ දීගාවා කියන සත්තු ගණයටම තමයි. මහන්තාවා මහත් වූ ශරීර ඇති අය, මේ අලි ඇත්තුවාගේ මහා ශරීර ඇති අය. මජ්ජිමා මජ්ජිමා කියල කියැනෙ මධ්‍යම ප්‍රමාණය සත්තු. ගවයෝ, ඌරු, මෝ, ගෝන්නු, එලුවෝ, බැටලූ මේ ආදි සත්තු මජ්ජිම ප්‍රමාණයට අයිතියෙනවා. මජ්ජිමාරස්ස කානුකතූලා. එතකොට මජ්ජිමා කියනකොට මධ්‍යම ප්‍රමාණය සත්තු. අනුක කානුක තූලා කියල නැපකිී. එතකොට අනුක කියල කීවේ කාටද? අනුක කියල කියන්නේ මස් ඇහැට නොපෙනෙන සත්තු. ජලයේවාගේ ජීවත්වෙන ඒක සෛලික ඉතාම කුඩා ජීවින් ඉන්නවා. මාංසමයේ ඇහැට පේන්නේ නෑ. එහෙම සත්වයන්න තමයි පින්නතිනී මෙතන මේ අනුක කියල සඳහන් කරන්න. ඊළඟට සඳහන් කරනවා තූල. කවුද මේ තූල කියල කියන්නේ? වටකුරු ස්වභාවයේ තියෙන සත්තු. ඉඳිබූ, කැස් බෑව්, අපි සඳහන් කනර සිප්පි බෙල්ලු, ඒවාගේ වටකුරු ස්වභාවයේ තියෙන සත්තු පිළිබඳව තමයි තූල කියල සඳහන් කරන්න. මෙන්න මේ ආදී සත්තුන්ගේ හැඩය අනුවත් භාගිතුන් වහන්සේ මෙතන වර්ග කිරීමක් කරලා දේශනා කරලා තියෙනවා. දිට්ටාවා ඒව අද්දිට්ටා, පෙනෙන සත්තු සහ නොපෙනෙන සත්තු. ඒච දූරේ වසන්ති අවිදූරේ, ළඟ ඉන්න සත්තු, දුර ඉන්න සත්තු. ඒච දූරේ කියලා කියහම යම් සත්වයෙක් ළඟ වාසය කරනවාද ඒ ළඟ ඉන්න සත්වය තරමුණු කරනවා. ඒච අවිදූරේ, එහෙම සඳහන් කරහම දුර ඉන්න සත්තු අරමුණු කරලා තියෙනවා. සම්භවේසී කියල කියන්නේ ඉප දෙමින් ඉන්න සත්තු. බිත්තර ඇතුළි මවකුස ඇතුළේ ඉන්න සත්තු, ඉප දෙමින් ඉන්න සත්තු යනාදී වශයෙන් ඉපදීමේ ක්‍රියාවලියේ යෙදිලා ඉන්න නමුත් ඒ සියලු දෙනාම මෙතන අරමුණු කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි අන්තරා භවිකයෝ සඳහන් කරනවා එහෙම කොටසක් මේ බුද්ධාගමේ නෑ කියලා. අන්තරා භවික කියල කොටසක් නෑ. ඉප දෙමින් ඉන්න සත්තු කියල කියහම අන්තරා භවික කියල කියන කොටසක් ගැන සඳහන් කරනවා මහායාන මතවල. ඉප දෙන්න තැනක් හොයමින් ඉන්නවා. කාලයක් තිස්සේ සැරිසරණ ආත්ම. වර්තමාන සංගරාවල් වල තව නොයෙක් පොත්පත්වල මේ කාරණාව පැහැදිලි කරන්න උත්සාහ කරන බව පේනවා. නමුත් මහරහතන් වහන්සේලා වැඩඉන්න කාලේ මේම කාරණාවක් බුද්ධාගමේ නැහැ කියලා එක කෙලින්ම ප්‍රතික්ෂේප කරලම තියෙනවා සංගායනාවල්. නමුත් මෑත කාලයේ මේ පිරිසිදු බුදුදහමටත් මේ මතය ඇතුළු කරන්න යම් යම් උත්සාහයන් දරලා තියෙන බව පේන්න තියෙනවා. නමුත් නිර්මල පරියාප්තියම හොයාගෙන පරිහරණය කරනකොට ඉතාම පැහැදිලිව පේනවා මෙහෙම කාරණාවක් තෙරවාදී නැහැ කියලා. භාගිතුන් වහන්සේ දේශනා කළේ යම් සිතක් චුති සිතක් නම් ඊළඟ සිත ප්‍රතිසන්දි සිතක්. ඒ තරම් වේගෙන් උපදිනවා. කාලයක් තිස්සේ උපදින්න තැන හොය හොයා හිටපු අය. ඉතින් එහෙනම් ඉතින් අපරාධි දුප්පත් තැනක ඉපදින එක. ඉතින් කාලයක් තිස්සේම උපදින්න තැනක් නේ හොයන්. එච්චර හොය හොය ඉඳලා අන්තිමට දුක් විඳින තැනක් තෝරගන්න අවශ්‍ය නැහැ. එහෙනම් බුද්ධාගමේ එහෙම කාරණාව නැහැ. පින්නතුනේ අපිට ධර්මදේශනාවට තියෙන කාලයේ නිමා වෙලා නිසා මේ උතුම් වූ කරණීය මත සූත්‍රයෙන් දේශනා කරන 12 වෙනි ධර්මදේශනාව අපි මේ විදිහට නිමා කරලා ඉතුරු කාරණා ටික තවත් දේශනාවක සාකච්ඡා කරමු.